තවත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ පුනරුත්පත්තිය සහ පුනර්භවය විග්‍රහ කරලා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. මේ පුනරුත්පත්තිය කියන කතාව ගැන පුනර්භවය කියන කතාව මේ කාලේ වෙනකොට ඔය මහායාන හීනයාන කියන නැත්නම් තේරවාදී සහ මහායාන කියන මේ දෙගොල්ලෝ අතරේ විහාර ගැටළු වලට මූණ දුන්න දෙයක්. පුනරුත්පත්තිය බෞද්ධයෝ පිළිගන්නේ නැහැ කියලා තේරවාදී විසුණුහන්සලා ඒ පිළිස කියනවා. මහායාන විසුණුහන්සලා පුනරුත්පත්තිය කියන වචනේ භාවිතා කරනවා. පුනරුත්පත්තිය කියන්නේ මේ බෞද්ධ ඉන්නේ සිද්ධාන්තයක් නෙවෙයි කියලා කියනවා. මොකක් නිසාද මේක කියන්නේ කියලා විග්‍රහ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වචනවල හරම කරන්නේ නෙමෙයි. වචන අරගෙන වචනේ සීමා කරලා තෝ වචනෙන් කිව්ව අදහස බලන්න. ජනපද නිරුක්තිය ප්‍රතික්ෂේප කරන්න එපා. ජනපද නිරුක්තියට වාද කරන්න එපා. ජනපද නිරුක්තියේ සමහර අදහස් දෙන්න විවිධ වචන විවිධ පැතිවල භාවිතා කරනවා. ඒ වචනේ අරගෙන වචනේට අපිට ඕන අදහසක් දීලා ලෝකෙම ඒ වචනේ අදහස ඒක කියලා පිළිගන්න කියලා අදහසක් තියෙනවා. මේක බමුණු මතයක්. ඒක යථාර්ථය නෙමෙයි. විවිධ අය තමන් එක වචනයකින් ඒ ඒ පැතිවල එක එක අදහස් ප්‍රකාශ කරන්නේ ඒ වචනේ භාවිතා කරනවා. බුදුරන් වහන්සේ අරණ විභාග සූත්‍රයේදී විග්‍රහ කරලා තියෙනවා. අන්නේ භාවිතා කරනකොට ඒ ඒ ජනපදයේ භාවිතා කරන වචනේදී ඒ අය කියන අදහස මොකද්ද බලන්න. ඒ වචනේට හරම කරන්න යන්න එපා. වචනේ ගැටෙන්න යන්න එපා. ඕකේ අදහස ඕක නෙමෙයි මේකයි කියන්න යන්න එපා. ඔබලා ඔය වචනේ ප්‍රකාශ කරන්නේ මොන අදහසක්ද කියලා අහලා බලලා ඊ අදහස අනුමත කරලා ඊ අදහසින් බලන කියලා. ඒතකොට ගැටුමක් නැහැ. ධර්ම විරෝධී වෙන්නේ නැහැ. එයා ධර්මයේ හොයාගන්නේ අදහසින් මිසක් වචන වලින් නෙමෙයි. මේ පැහැදිලිව දේශනා කරලා තියෙන දේශනාව. එහෙනම් අපි අහන්න ඕනේ පුනරුත්පත්තිය කියලා අද යමේ කියනවා. ඒ ඒ කාලේ යම් කිසි කාලයක පුනරුත්පත්තිය කියන එක ගත්ත අදහසක් තිබුණා. ඒ අදහසින්ද අද කියන්නේ කියලා අපි විමර්ශනය කරලා බලන්න ඕනේ. ඔය ආත්මවාදී නැත්නම් ආත්ම කියන වචනේ පිළිහිදවු කොටසක් හිටියා. ඊයේ පුනරුත්පත්ති කියන වචනේ භාවිතාවක් කළා. ඊ අපි අද පුනරුත්පත්ති කියන දින අදහස නෙමෙයි. එයා පුනරුත්පත්තිය කියලා පෙන්වුවේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒ මේ කය නෙමෙයි, මස්ලේ කය නෙමෙයි. මේ කය නොවන මේ කය ඇතුළු කරගෙන ඉන්න සදාතනික වූ කිසිම විදිහක වෙනස් වෙන්නේ නැති කාටවත් වෙනස් කරන්නවත් බැරි හරවත් දෙයක් තියෙනවා. ඊ ආත්මේ තමයි මේ හැම ආස්වාදයක්ම විඳින්නේ. අන්නේ ආත්මේ තමයි මේ ශරීරයේ විඳිනාම වෙන ශරීරයක් හොයාගෙන යන්නේ. ගිහිලා එතන උපදිනවා. නැවත නැගී හිටිනවා. එතන මරා කියන්නේ ඒ ආත්මේ නම් කවදාවත් මරන්න බෑ. ඒ ආත්මී යම් දිනක ඇසුරු කළා නම් ඒ ඇසුරු කරපු ශරීර කෝඩුව එතන වැටලා ගියා. ආත්මය එතන යනවා. ඊළඟ වෙනතනක උපදිනවා. මෙන්න මේ අදහස අරගෙන ඒකට පුනරුත්පත්තිය කියලා වචනයක් භාවිතා කළා. අතීතයේ එක කොටසක්. මෙන්න මේක තමයි අර Hindu ධර්මයේ ආදීවල්ලා බාහිර ධර්මයේ එතකොට ඒ වගේම වේද ධර්මයේ තුල තිබිච්ච මේ උපතින් උපතක් යන එකට කිව්ව භාවිතා කරන ක්‍රම සතාව. නොමැරෙන නොනැසෙන ආත්මය ඒ තැන විද්‍යාමානලා කයක් නගාගෙන නැගී සිටිනවා. ඒකේ උපතක් කියනවා. ඊට පස්සේ එතන මරාට පස්සේ තව දිනකට ගිහිල්ලා හිටන් ඒක වෙනස් වෙන්නේ ආත්මය වෙනස් වෙන්නේ තව කයක් හදාගෙන නැගී එනවා. අන්නේ නැගින් නැගින එකට කියනවා පුනරුත්පත්තිය කියලා කියලා ඒ අය කිව්වා. වේද ධර්මයේ තුල බ්‍රාහ්මණ ධර්මයේ තුල කිව්වේ ඔන්න ඕකයි. පුනර්භවය කියන වචනයක් අරගත්තා. භව කියන වචනේ පෙන්නන්නේ එහෙම සදාතනිකව පවතින එකක් නෙමෙයි. යම් තැනක හේතුවක් නිසා ඵලයක් හටගන්න ගොඩ නැගුණා. වීමක් සිද්ධ වුණා. සිද්ධ වීමක් වුණා. මෙලෙතන එකක් ඉදෙන්ට ආවත් නෙමෙයි. තවදෙනකින් තවදෙනද ගියත් නෙමෙයි. හේතුඵල ක්‍රියාදාමයක් එකින් එක ගොඩනැගී හේතුරණු ඵලයක් ගොඩනැගෙනවා. නැවත හේතුවක් වුණා හේතුරණු ඵලයක් එතන ගොඩනැගෙනවා. මෙන්න මෙහිම ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. අන්නේ ක්‍රියාදාමයේ තමයි අර සත්වේ කියනවා එනවා වගේ පේන්නේ. ඒක නිර්වචන කරලා දුන්නා බුදුරජාණන් වහන්සේ. අනිකයි හැවල්ලා හිටියා ආත්මයක් මෙතනින් නොලැසෙන ආත්මයක් තියෙනවා මේකයි බලන්න පස්සේ ආත්මෙ මෙතනින් ගිහිලා තව තැනකට ගිහිලා වෙන කයකින් පෙන්නේ ඉතිනවා. මෙන්න මෙහිම හිතාගත්ත මුලා දර්ශනය තේරුම් ගන්න බැරුව තිබිච්ච දෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණා මෙතනින් එතෙන්ටවත් එතනින් තව තැනකටවත් යනවා එනවා කියන එකක් නැහැ. ඒක මුලාව. ඔතන තියෙන එක්තරා හේතුඵල ධර්මතාවය ක්‍රියාත්මක වෙන ප්‍රමතාවක්. ඒ දින සිද්ධ වෙන සිද්ධවීමක් තියෙනවා. ක්‍රියාදාමික සිදුවීමක් තමයි පේන්නේ ওই විදිහට ආත්මයක් යනවා එනවා වගේ කියලා ඔහු නිර්වචනය කරලා දුන්නා. අන්න ඒකට කියවා පුනර්භවය. නමුත් අපි අද අහන්නේ මිනිහෙක් මැරලා බල්ලෙක් වෙනවාද? එහෙම එකක් තියෙනවද? පුනරුත්පත්තිය ඇත්තද? අද අහන්නේ අන්නේ එහෙම එකක්. මිනිහෙක් මිනිහෙක් වශයෙන් හිටියේ මිනිත් හේතුවෙන් මිනිස්සයක් අරගෙන හිටියා. ඒකයින් හේතුවේ ඵලයේ වශයෙන් මිනිස්සයි විද්‍යාමාලව. මිනිස්කය වල මිනිත් හේතුවෙන් බල්ලෙක් වෙන්න විද්‍යාමාන වෙන්නේ නැහැ කතාව දෙන්නද? නෑ මිනිහා මැරුණාට පස්සේ මරණාසන්න මොහොත වෙනකොට ඔහුට නැගිච්ච හේතුව බලුණා, මානසිකත්වයේ බලුණා. බලු හේතුවෙන් ගොඩ නැගිච්ච බලු ඵලයක් වශයෙන් බලු නාම රූප ධර්මයක් ගොඩ නැගිලා බලු හරායතන ඉස්මතු වෙලා බලු කයක් ගොඩ නැගෙන එකයි කියන්නේ මිනිහෙක් මැරලා බල්ලෙක් වුණා කියන එක. පුනරුත්පත්ති ඇත්තද කියලා අහනකොට ඔන්නෙ ප්‍රමේ ඇත්තද කියලා යහන්නේ. මිනිහෙක් කියලා ඉඳලා වැඩිච කෙනෙක් නැවත බල්ලෙක් වෙන්න පුළුවන්. ඒකමයි අර ඇහිවි ක්‍රම දෙකකින්. ආත්ම දෘෂ්ටිය වැඩිච ආත්ම දෘෂ්ටිය ඉඳගෙන මිනිහා වෙලා හිටව ආපේ මිනිත් කය ඇත්තල්ලා කෙලව වැරදි නිසා බලු කයකින් පෙනී හිටියා ඒ ආත්මය. අන්න එහෙම එකක් අදහසක් ගන්න. නොනැසෙන ආත්මයක් ගැන දෘෂ්ටිය කරගත්ත එක තමයි අබුද්ධෝත්පාද කාලයේ බෞද්ධය නොනැහැත් කලි. ආත්ම දෘෂ්ටිය කියන්නේ ඔන්නේ ආත්ම දෘෂ්ටිය විදහරින්න කියලා පෙන්නනවා. එහෙනම් ඔහොමයි සදාතනික වූ වෙනස් නොවන ආත්මයන් නැහැ හේතුඵල ධර්මයන්ගේ හේතුඵලවාදයක් ලෝකේ තියෙනවා. හේතුවක් නිසා ඵලයක් ගොඩ නැගෙනවා. ඒ හේතුව දනෝ ඵලය ගොඩ නැගිලා හේතුව විදිනකොට ඵලය විදිලා යනවා. හැබැයි නවතින්නේ නැත්තේ මොකද? හේතු පරම්පරාව නවත්තන්න නැතුව අපි යලි යලි ගොඩ නගන නිසා. ඒකට හේතුව මොකද්ද? චන්දරාගයේ මුල් කරගෙන නැත්නම් උපාදානයේ මුල් කරගෙන නැත්නම් චන්දරාගයේ ඉච්ඡාමි විවිධ වතලුනි කියලා කෘෂ්ණාව මේ වතෙන් කියන්නේ දුකට හේතු වෙනා වූ කාරණේ මුල් කරගෙන යලි යලි ගොඩ නගනවා විද්‍යාව නිසා. ගොඩ නගා මොකද කරන්නේ? මතුමතු හඹා යන මානසිකත්වයේ යලි යලි ගොඩ නගනකොට ඒ දනෝ ශක්තියක් ගොඩ නැගිලා හේතු ගොඩ නැගිනවා පරම්පරාව. හේතු පරම්පරාවල ඵල පරම්පරාවක් ඊදනුකූලව ගොඩ නැගි සතර ගමන එනවා. හැදෙන්නේ එහෙමයි. ඉතින් මමේ කියලා වෙන් කරලා ගන්න එක නෙවෙයි හේතු පරම්පරාවක් තියෙනවා ක්‍රියාත්මක වෙනවා. මේ අතර මමේ කියලා විද්‍යාමානෙන් මායා දර්ශනයක් තියෙනවා. ඔකට හරියට හිතන ආත්ම දෘෂ්ටියෙන් ලෝක සත්‍යය මමේ කින්නවත් නේ දෘෂ්ටියට බහි. ඉතින් මම ආවා මම ගියා මේ ආදි වශයෙන් වේද ධර්මයේ තුල දෘෂ්ටිගත වෙලා ආත්ම දෘෂ්ටියෙන් කතා කරනවා. කතා කරන භාවිතාල උපදිරන් වහන් දේශනා කළ ආත්ම දෘෂ්ටි අත්දැකලා කතා කරන වචන නැහැ. මම කියන වචනින් කතා කරනවා. මම තමයි පෙර ආත්මයේ මෙහෙම හිටියේ. එහෙම කියන්නේ. හැබැයි දෘෂ්ටි වශයෙන් ඒ වචන ගන්න නැතුව කතා භාවිතාවට ඉඟ ගන්න. නමුත් එතන යථාර්ථයෙන් දැනගන්න හේතු බල වශයෙන් එතන හිටවු මමෙක් මෙතෙන්ට ආවා නෙමෙයි. ඒ පේන මායාවේ හැටි. මම යන සංඥාවෙන් අර සම්බන්ධතාවයේ උඩ අපි ඒක එක්කෙනෙක් හැටියට දකිනවා. මම යන සංඥාවකින් අලංක සංසාරයේ වඩා එක්කෙනෙක් ආපු හැටියට දකිනවා. ඒක මායා දර්ශනේ හැටි බව තේරුම් ගන්න. ලෝක සම්මතිය කතා කරන්න බෑ එහෙම. ඒ නිසා බුදුගණන් වහන්සේ ජාතක කතා දේශනාවේදී මමමයි ඉතෙල්ලා හවල් නමින් හිටියේ. ඒ නමින් ඒ කාලේ මෙහෙම සතෙක් කියලා හිටියා මම. අලවම කියන වචනේම ලෝකයාට ධර්ම දේශනා කරන්න කතා කරලා තියෙනවා. මම කියන දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය ගන්නෙ නැතු. දෘෂ්ටිය විදලා ලෝක සම්මතිය කතා කරනවා. දෙකයි ක්‍රමී. මේ පුනරුත්පත්තිය කියලා ගත්තේ භාවිතා කලේ මොකද්ද? අනික අය එහෙම එකක් නෙමෙයි. නොනැසෙන ආත්මයක් භවයෙන් භවයට නැහැ මේ ආත්මය අධ්‍යයෙන් අධ්‍යයයට යනවා. අන්නේ මේ කාබ්බයක ඉඳලා හිටන් එතනින් මැරුණහම බේ නැතුව ගියා. ඊට පස්සේ ආයතරය තව කයකින් පෙනී සිටිනවා. නැවතත් රූපයිලා පෙින්ද හිටියා. අන්නේ එහෙම ගත් තමයි මේ ආත්මය කියලා කියන්නේ ආත්මය තමයි යන්නේ. ඒකයි මේ පුනරුත්පත්තිය කිව්වේ කියලා. ආත්මය විනාශ වෙන්නේ අතරමඟ දිගින් දිගටම යනවා කියලා මෙහෙම ක්‍රමයක් පෙන්නේ. ඒකද ඒ කාලේ පුනරුත්පත්තිය කියලා එහෙම අදහස් කළා. ඒ වචනේ කපා හරින්න ඕන වට. ඒ වැරදි ආකල්පයකින් ගන්න අදහස් නැති කරන්නේ. ඒකට පුනර්භවය කියන වචනේ භාවිතා කළා මේක යථාර්ථයේ තේරුම් ගන්න කියලා මිනිසුන්ට ක්‍රමයක් කියලා දුන්නා. ඒකෙන් පෙන්නේ මොකද? නැවත නැවතත් වීමක් සිද්ධ වෙනවා. ඉස්සලා තිබුණ වීම ඉස්සලා හේතුවේ ඵලේ. දැන් තිබෙන වීම දැන් හේතුවේ ඵලේ. මතු යම් කිසි වීමක් වෙනවා නම් මතු හේතුවක් තිබුණොත් ඒ හේතුවේ ඵලයට හේතු වෙනවා. ඒ නිසාම එහෙම ක්‍රමයක් තියෙන නිසාම දැන් තියෙන හේතුවේ මතු හේතුව ගොඩනැගුවේ නැත්නම් මතු ඵලයක් නැති නිසා මේ ගමන යම් කිසි ක්‍රියාත්මක වීම ගමනක් ඇද්ද මේ ගමන දුකක් ගෙන දෙන නිසා දුක් ඵලයේ මතු මතු හදන් හැදුව දුක විඳින්න වෙනවා දුක් ඵලය කියන්නේ මේ තියෙන දුක් ඵලය මේකට හේතුවේ ඵලය මිසක් වෙන හේතුවකින් නෙමෙයි අතීත හේතුව අතීතයේ ඵලය නිකුත් කළා ගිහිලා ගියා දැන් මේ වර්තමාන යම් කිසි ආකාරයෙන් මේ භවයේ තියෙන මේ ඡාතිය තියෙනවා නම් මේ හේතුවේ ඵලයේ මේක තියෙනවා දැන් මතු ඵලයක් වශයෙන් මතු කයක් හට ගන්නවා නම් මතු හට ගන්න අනාගත හේතුවකින් අනාගත කයක් හට ගන්නවා මිසක් වෙන එකකින් හට ගන්නේ නැහැ මෙන්න මේ න්‍යාය ධර්මයේ එහෙම නිසාම මේ දුකෙන් නිදහස් වීමේ හැකියාවක් තියෙනවා මේකයි අන්තිම දුක්ඛය කරන්න පුළුවන් ඒක මතු වල මේවත් දුක දෙන කයක් හට ගැනීමට ඒ හේතුව තව ගොඩ නැගුවේ නැත්නම් මොකද වෙන්නේ මේ දැන් තිබෙන හේතුවෙන් මේකයි මිසක් මතු කය හදන්නේ නැහැ දැන් මතු කය දුකක් නම් මතු කය හදන්න හේතුව වෙන හේතුව දැම්මම නතර කරලා දැම්මොත් හේතුව නතර කරගොත් ඵලෙයි නේ මතු ඵලෙයි නේ එහෙනම් මතු ඵලයේ හේතුව දැන් නිපදවනවා හේතුවක් අපි පෙර භවයේ නිපදවපු හේතුවට මේ භවයේ ඵලයක් වශයෙන් කය හටගත්තා ඒ හේතුවෙන් නිස්පාදිනේ කියලා එදා පෙර භවී ඒ නිස්පාදිනේ කරන ශක්තිය මේකයි දැන් ගෙවි ගෙවි යනවා ඉතින් මේකයිදී යන්ති ගෙවෙන ශක්තිය මේකයි පවත්නවා මිස ඒ ශක්තිය මතු කය පවත්න්න බෑ දැන් අපි මේකයි ඉඳගෙන ඉඳන් මතුවර හේතුවක් නිස්පාදිනේ කළොත් තෘප්ණාවේ. ඒ හේතුවෙන් මතුවර හේතුවක් නිස්පාදිනේ මේකයි වැරෙනකොට මතු ඵලයේ තයි හේතුව නිපදොරන්ස ඒ හේතුවේ ඵලයේ වශයෙන් මතු ඵලයක් ලැබෙනවා. ඒ හේතුව අවිද්‍යාසහගත තෘප්ණාවෙන් දූෂේ වුණා නම් මතු හට ගන්න කය දූෂිතාවේ තනකූලවන්නව කය බාට පතර තිරිසාව වෙන්න පුළුවන් සතර පාගත කයක් වෙන්නත් පුළුවන්. කොයින් හරි දුකර වැටෙන්නේ නැහැ මේ. අදී හේතුව නැවැත්වුවොත් මතු දුක් ඵලයේ ඉවරයි නේද මතු කයෙන් නිදහස්. මේකයි ධර්ම කතාව.